තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපිට පුළුවන් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර් රවි. ඔබතුමාට පළවෙනිම අප්‍රමාණ පින් අපේ ධර්මය පිළිබඳ අපේ නිවර්දි අවබෝධයකට අපිට උදව් කරන එක සම්බන්ධව මගේ ප්‍රශ්නය අර ථූල වේදල්ල සූත්‍රයේ මේ සක්කාය සම්බන්ධයෙන් මේ සාකච්ඡා වෙනවා. ධම්මදින්න මෙහෙදින් වහන්සේ විස්තර කරනවා. එතකොට අර ඒක කියනවනේ අර සක්කාය දිට්ඨිය කියලා ගන්නේ අර රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන මේවා මේ ආත්මය කියලා ගන්න හේතුව හන්දා කියලා. මේ ගැන දැන් එතකොට දැන් අපි කියමුකෝ මේ විදීමක් ආවොත් ඒක මම නෙවෙයි කියලා කොහොමද ගන්න? එතකොට දැන් චේතනාවක් ආවොත් මට කාට හරි බනින්න කියලා චේතනාවක් ආවොත් ඒක මම නෙවෙයි කියලා එහෙම දකින්න කොහොමද? මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
මුලින්ම ඔබතුමා අහනයි අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම නෙවෙයි කියලා දකින්නේ කොහොමද කියනකොටම අපි වරද්ද ගන්නවා. ඒ කියන්නේ අපි රූපය මම කියලා ඉඳලා රූපය මම නෙවෙයි කියලා දකින්න හදනවා. මෙන්න මේක අපි ශරීරය මම කියලා ඉඳ ශරීරය මම නෙවෙයි කියලා දකින්න හද ඔන්න ඔය ලෝකයා හොයන විදිහ. ඒ මම ඉඳලා මම නෙවෙයි මම කියලා ගන්න ඇත්ත තමයි ශාස්ත්‍රවාදය කියන්නේ. එතකොට මම නෙවෙයි කියලා දැක්කොත් එහෙම උච්ඡේදවාදයට යනවා. ඒ විදිහ තමයි මුලින්ම ඇහෙන කෙනා. ඕක අපි වේදනා මේ රිදෙන එකක් මම කියලා ගන්න. ඊට පස්සේ මම නෙවෙයි. නැත්තම් මගේ කියලා ගන්නවා මගේ නෙවෙයි. ඕක යන්න පුළුවන් අපේ සිතක්. මේ සිත හින්දා මම ඉන්නවා. නැත්තම් සිත මගේ මට අයිති කියලා පටන් අරන් මට අයිති නෑ. එහෙම නැත්තම් මගේ නෙවෙයි මම නෙවෙයි කියලා අපි දකින්න යනවා. නැත්තම් ඉවර කරන්න යනවා. එතකොට එතන මූලිකම මේ ගැටලුව තමයි ඕක මම නෙවෙයි කියලා හම්බ වෙන්නේ කාටද කියන එක. එතකොට පේනවනේ අපහු සක්කාය දිට්ඨියමයි කියලා
නේද?
රූපය මම නෙවෙයි කියලා හම්බ වුණොත් එහෙම ධම්මාර්ගයේ වෙන්න බෑ. ආපහු සක්කාය දිට්ඨියටම යමක් හම්බ වෙලා. වේදනාව මම නෙවෙයි කියලා ලැබුණොත් ආපහු සක්කාය දිට්ඨියටම යමක් හම්බ වෙලා. මට යමක් හම්බ වෙලා. එහෙම නැත්නම් මට මොනවා හරි වැටහිලා. ඒකට ඒක සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් වෙන්න විදිහක් නැහැ
නේ. එහෙමයි.
ඔව්. ඒකට ඒ චූල වේදල්ල සූත්‍රය එහෙම සක්කාය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයයි සක්කාය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය සක්කාය කියලා කියන්නේ. ඊළඟට සක්කාය දිට්ඨිය විස්තර කරනකොට රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය කියලා සමනුපස්සනා කරනවා. දැන් දකිනවා, ඒ විමසනකොට හම්බ වෙනවා. රූපය ආත්මය කියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්මය රූපවන්තයි කියලා වෙන්න පුළුවන්. ඒ රූපේ තුල ආත්මය කියලා වෙන්න පුළුවන්. ආත්මය තුල රූපේ කියලා හතර ආකාරයකට මේක යෙදෙන්න පුළුවන්. යෙදෙන්න කියන්නේ දකින විදිහ.
එහෙම.
ආත්ම කියන්නේ මම කියන කක්කරි ස්වභාවයක්, ස්වરૂපයක්. ආත්ම ස්වરૂපයක් ගැන අදහසක් එන්න පුළුවන්. රූපය හින්දා වෙන්න පුළුවන්, වේදනාව හින්දා, ඒ වගේ ජාති පහ හින්දා වෙන්න පුළුවන්. එතකොට අපි හොයන්න ඕන රූපය ආත්ම කියලා දකින් නැති විදිහ නෙවි. රූපය ආත්මය නෙවෙයි කියලා දැක්කොත් ආපහු ඒ දකින්නේ කවුද? දැන් ඒක වෙන්නේ කාටද කියන ප්‍රශ්නේ
තියෙනවා.
ඔක දැන් යමක් කියනකොට ඔක සතිපට්ඨානෙත් තියෙනවා. රූපය නැත්තම් කාය, වේදනා, චිත්ත, ධම්ම ගැන අනුපස්සනාවක් නේ තියෙන්නේ. අනුව මනෙහි කිරීමක් නේ තියෙන්නේ. කායේ කයෙහි ආනුපස්සී විහෙරත් කායනුව දකිනවා. ඒ දැකීමේ වෙන්න ඕන ප්‍රතිඵලය පෙන්නනවනේ.
එහෙමයි.
අත්ථි පායෝතිවා පනස්ස සතිපත්තු පට්ඨිතා හෝති වෙන්න
ඕනනේ.
අත්ථි කායෝතිවා කයක් ඇතයි කියලා පනවගෙන. අත්ථි කායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති. සිහිය එළඹ සිටින්න ඕන. මොකද්ද මේ පනව ගැනීමක්? දැන් පනව ගැනීමක් කියනකොට අදහස ගන්න වතුරේ බල්ලේ පනවගෙන. ගොඩ ඉන්න බල්ලේ වතුරේ බල්ලේ පනවගෙන කියනවා වගේ අදහසක්. නැතයි කියලා පනවගෙන. ඒ වගේ වේදනාවටත් මේ වේදනාවක් ඇතයි කියලා පනවගෙන. චිත්තවලටත් චිත්ත ඇතයි කියලා පනවගෙන. ධම්මවලටත් ධම්ම ඇතයි කියලා පනවගෙන. ඇතයි කියලා පනවගෙන කියනකොට මිරිඟුවේ වතුර ඇතයි කියලා පනවගෙන. මිරිඟුව කියලා යමක් ඇතයි පනවගෙන. අන්න ඒ විදිහට කියනකොට දැන් අපිට පයක් ඇතයි කියලා පනවගෙන කිව්වහම ඒ කය අනුව මෙනෙහි කිරීමේදී යන ඔය දර්ශනය එනකොට දැන් කය මමයි කියලා නැත්නම් අත්ත කියලා අදහසක් එන්න පුළුවන්.
එහෙමයි.
ඇත්ත තත්ත්වේ දකිනකොට, රූපයේ ඇත්ත තත්ත්වේ දකිනකොට ඇතයි කියලා පනවගෙන යන අදහස එන්නේ. දැන් ලෝකය ඇතයි කියලා පනවගෙන.
එහෙම
අනව ගැනීමක් කියනකොට ඒකට ලං වෙන්න පුළුවන්ද? මේක
බෑ ලං පනවන්න බෑ.
අන්න අන්නේ ලං වෙන්න බැරි වුණහම අල්ල ගන්න නැහැ. ලං වීම කියන එකය අල්ල ගැනීම උපාදාන. උපය උපාදාන අබිනිවේස විනිබද්ද. ඒක බැස ගන්නවා, ඒකටම බද්ධ වෙනවා කියන කතාව එන්නේ පනව ගැනීමක් කියන දැක්මට එනකොට. රූපය මම නෙවෙයි කියලා දැක්මකට යනවා නෙවෙයි. රූපය පිරිසිඳ දකින්නයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. රූපයේ ඇත්ත ඇති හැටි දකින්න. එතකොට අර රූපය කියලා යමකට ලං වෙන්න බැරි වෙනවා, කතා කරන්න බැරි
වෙනවා.
මිරිඟුව තියෙන තැනට ගිහාම කෝ දැන් මිරිඟුව මොකද්ද මේ මිරිඟුව කියලා කිව්වේ. පනව ගැනීමක් විතර ලැබෙන්නේ නැහැ. ලං වෙන්නවත් බැහැ නේ මේකයි කියලා. නේද?
එහෙමයි පැහැදිලි. පණව ගන්නවා කියන එක තමයි එතන දකින්න ඕනේ. එහෙමයි.
ඔව්. නැහ පණවා ගන්න කියන එකත් අපි වචනෙන් කියන්න ගියාම සියුම්ම අහුවෙන්න පුළුවන් ආපහු කවුද පණවා ගත්තේ කියලා. එහෙම නෙමෙයි. ඒ කතාවක්ම යෙදෙන්නේ නැහෙනි.
නේද? යෙදෙන්නේ නැහැ. එහෙමයි පැහැදිලි. එහෙමයි.
මිරිඟු ඈතදී අපිට තියෙනවා අපි වෙනුවට එතෙන්ට ගියාම එහෙම කතාවක්වත් යෙදෙන්නේ නැහෙනි. මොකකටද ඔය මිරිඟු කිව්වේ කියලා නිකන් කියවිල්ලක් විතරක් වෙනවා නේද?
එහෙමයි පැහැදිලි.
ඒකට මේ ලෝකේ හැම කතාවක්ම කියවිල්ලක් විතරයි. කියන නුවණක් දැක්මක් එනවා. ඒ කියන්නේ ඒකට අර්ථයක් දෙන්නම බෑ.
එහෙමයි.
ලං වෙන්නම බෑ. කතා කරන්නවත් يعني තේරුමක් නෑ මේ එක වචනයකටවත්. හරි.
ඔව්. පොලිටික ඔක්කොමත් හරි අර ડોક્ટર අවි අර චේතනාව කියන එක තමයි පොඩ්ඩක්
ඔව් චේතනාව කියන එක සිත පැත්තෙන් ගන්නත් පුළුවන් සිතිවිලි පැත්තෙන් ගන්නත් පුළුවන් නේද?
ඔව් දැන් ඒක දැන් මට කාට හරි බනින්න හිතන එක ඒක කොහොමද අපි පණව ගැනීමක් කියලා ඒක
ආපහු පණව ගැනීමක් කියලා ගන්න යන්න එපා. ඒක හොයන්න කියලා කියන්න. මොනව හරි
හම්බ
වුණොත් ඒක අනුව විමසීමක් කරන්න.
එහෙමයි.
දැන් චේතනාවක් කියන එක හිතේ ඇති වෙන සිතුවිල්ලක් නේ නේද?
එහෙමයි.
දැන් වාට කොහොම ඉන්නකොට නිකන් එක එක ඒවා හිතෙනවා කියලා හිත.
එහෙමයි.
ඒ හිතෙන හිතෙන ඒවා. දැන් අපි උදේ නැගිට්ටාම එහෙම බලන්න පුළුවන් මේ එක දේවල් මතක් වෙනවනේ ටිකක් වෙලා ගිහින් බලන්න මේ මොනවද හිතුවේ. එතකොට
ඔව් පොලිමේ එනවනේ ඒක සිතුවිලි එනවා එහෙමයි.
ඔව් ඒ සිතුවිලි එනකොට අපිට තියෙන දේවල් වගේනේ තියෙන දේවල් ගැන මං හිතනවා වගේනේ දැනෙන්නේ.
දැනෙන්නේ එහෙමයි.
ඒ වුණාට ඇත්තටම ඒවා තියෙන දේවල්ද?
එහෙමයි.
ඒ නිකන් චිත්‍රපටියක් වගේ ඇති වෙනවනේ නේද?
එහෙමයි පැහැදිලි එහෙමයි.
දැන් අපේ හිතේ ඇති වෙන ඒවා වෙන කාටවත් දකින්න පුළුවන්කමක් තියෙනවද?
බෑනේ දකින්න බෑ. එහෙමයි.
බෑ. ඒක එතනම පේන්නේ නැද්ද පණව ගැනීමක් කියලා? ඒ කියන්නේ අපි දකින හීන ගොඩක් නේද?
එහෙමයි. ඔව් පැහැදිලි. ඔව්.
ඒක විදිහට හිතන්න බලන්න.
ඔව් ඔව්. ඒවා ඇත්තයි ඇත්ත කියලා අරගෙන අර ප්‍රපංච මවන එකක් වෙනවා. එහෙමයි.
ඔව් ඒක ඇත්ත කියලා ගන්න ගතියක් අපේ තියෙනවා. මොකද හිතනකොටම ඔව් දැන් අපි කොහේ මොකක් හරි ගැන ගෙදර ගැන හිතනකොට ඔයගොල්ලෝ ගෙදර ඉන්නා නම් ඒක හරියන්නේ නැහැ. නැත්නම් අපි ගිය ඉස්කෝලේ ගැන හිතනකොට ඔෆිස් එකක් ගැන හිතනකොට දැන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ? හිතේ අපේ භාෂාවෙන් කියොත් චිත්ත රූපයක් නේ ඇති වෙන්නේ.
එහෙමයි.
චිත්ත රූපය කියන එක හීනයක් නෙවෙයිද?
එහෙමයි.
වෙන කිසිම කෙනෙකුට අත්දකින්න පුළුවන්ද ඒක?
බෑනේ. එහෙමයි.
වෙන කිසිම කෙනෙකුට අත්දකින්න බෑ. මටත් එහෙමම තමයි. අපි පුළුවන් කියලා හිතුවට මටවත් අත්දකින්න බෑ.
එහෙමයි.
ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා නම් එයාට ලං වෙන්න පුළුවන් එකක් නෙමෙයි, අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. චිත්ත ඒ චේතනා කියන ඒවා එහෙම නෙමෙයිද? පාට මොන චේතනාවවත් අර කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බ වගේ නෙවෙයිද? සිතේ ඇති වෙන දේවල්. ඒවා වෙන කාටවත් පේන්නෙත් නැත්නම් දකින්නෙත් නැත්නම් හැඟීමක්වත් ගන්න බැරි නම් ආගේ හිතේ ඇති වෙන චේතනා. කියන්නේ අපි ප්‍රාණින් දෙත් දකින හීනයක් වගේ. නේද?
එහෙමයි. එහෙමයි පැහැදිලි වෙනවා.
නිකන් හිතුවත් චේතනා නම් ටිකක් අඳුර ගන්න පුළුවන්. ඔය අපිට දැන් කයට දැනෙන ඒවා නම් එහෙම ලේසි නෑ. හිතේ තියෙන ඒවා නම් ඉතින් එළියේ නෑ කියන එක නිකන් පැහැදිලි නේ නේ.
ඔව් ඒක පැහැදිලි. එහෙමයි.
ඔව්. ඉතින් ඔක ඒ Tamanට එක එක ඒවා වෙන්න පුළුවන්. ඒකට තමයි අපි අහු වෙන්නේ. දැන් හිතන්න ගියාම ඔකෙන් ගැලවෙන්න බෑනේ නේ. කක්ක වහන් දිගින් දිගට යන ගතියක් තියනවා නේ එක එක.
එහෙමයි.
දැන් ඒක ඒක බලන්න ඕන. දැන් මම ඒක අර මතකත් දන්නේ නැහැ මම. දැන් අද උදේත් මම බැලුවා මේ හිත එක එක ඒවා අල්ලගෙන යනවා. දැන් අපි නිකන් ඒකේ ජීවත්
වෙනවා.
ජීවත් වෙනවා කියන්නේ නිකන් ඒක ඇත්ත කියලා අරගෙන.
එහෙමයි.
මේ හිතන හිතන එක නිකන් ලෝකේ තියෙන දෙයක් ගැනයි මේ හිතන්නේ වගේ ගතියකනේ අපි ඉන්නේ.
ඔව් එහෙනම් පැහැදිලිව මෙහෙමයි ඉන්නේ. ඕම.
ඔව්. ඒකට අපි ඇත්තටම හීනයක් දකින්න කොටත් ওই තත්ත්වෙනේ ඉන්නේ. හීනේ බලන වෙලාවෙ.
එහෙමයි.
ඒක නුනක් එන්නේ ඇහැරුණොත් තමයි මේ හීනයන් නේ බල බලා හිටියේ. නේ.
එහෙමයි.
අපිට ඔක සාමාන්‍ය ජීවිතයේ ටෙලිග්‍රාම එකක් බලනකොට, ටීවී එකක් බලනකොට, නිවුස් බලනකොට, ක්‍රිකට් මැච් එකක් බලනකොට නිකන් අපි ඒක ජීවත් වෙන ගතියකට යනවා. ඒ චිත්‍රපටියක් බලනකොට ඒක ජීවත් වෙන ගතියකට යනවා කියන එකම එතන ඇත්ත දන්නේ නැහැ කියන එක නේද?
ඇත්ත එහෙමයි එහෙමයි.
ඒකට අපි ඒකට ලං වෙලා ඒකේ බැසගෙන නේ ඒකට බද්ධ වෙලා ඒක නේද ජීවත් වීම?
එහෙමයි ඔව් එහෙමයි.
ඔය ජීවත් වීමේ අර්ථයක් තියනවාද?
එහෙමයි.
ප්‍රපත්‍යක් බල බලා මේක ඇත්තයි කියලා ඒකෙම ඉන්න ගියෝ. වාකේ වාගේ ළඟට ප්‍රපංච ගොඩේ ඒක ඇත්ත කියලා ඒක ගැනම ජීවත් වෙන්න ගියොත් ඒකේ තේරුමක් තියනවාද? ඔන්න ඔය වගේ ගතියක් ඉතින් නිකන් දකින්න පුළුවන් ඔය චේතනා ගැන බැලුවොත්.
දැන් අපි සමහරක් වෙලාවට පහුගිය පැයේම එහෙම හිටියා නේද කියලා තේරෙනවා. අයියෝ මේ අපරාධ කාලයක් නාස්ති වුණා නේද කියලා.
ඉතින් මුලින් එහෙම දකින්න පුළුවන්කමත් බලන්නකෝ. අපි එහෙම බලන්නෙම නැහැ
නේ. එහෙමයි.
ඒ මෙහෙම කියලා හිතන එකත් ලොකු දෙයක් පස්සේ හරි.
එහෙමයි.
ඒ කියන්නේ මේ වෙලාවට අර හීනෙන් අවදි වෙලා වගේ නේද එහෙම හිතන්නේ?
එහෙමයි එහෙමයි. දැන් ඇත්තටම ડોක්ටර් අවි ඒක මහ කරදරයක් කියලත් මේ තේරෙනවා. දැන් උදේට නැගිට්ටහම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා මේ මතක් එක එක ඒවා අර චිත්‍රයට නැගිලා එනකොට ඒක හරි ඒක කරද අර ඒක එහෙම ඉන්නේ නැත්නම් සනීපයක් තියෙනවා කියලා තේරෙනවා.
ඒ ගතිය බලන්න එක හොඳයි. එහෙම මේ එහෙම දැනෙන එක. ඒක මේ දැන් ඒ දකින්නවා කියන්නේ නිකන් උදාහරණයක් ගත්තොත් අපි හීනෙන් අවදි වෙලා අනේ මෙච්චර වෙලා හීනයන් නේ බල බලා හිටියේ කියලා නිකන් ඒ වගේ දැක්මක් නේ. ඉතින් ඒ දැක්ම හොඳයි.
එහෙමයි.
හැබැයි මුලින් ඔක එන්නේ අපිට ලෝකෙට අයිති පැත්තෙන්. ඒකයි සාමාන්‍ය කෙනෙකුට ඒක හිතන්න පුළුවන් එකක් නේ. එතකොට මේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඔහොම හිතන්න පුළුවන් මට්ටමෙන දෙහාට පැත්තක්. දැන් ඔතනත් මට ලැබෙනවානේ මේක හීනයක්, මේක බොරුවක්, මේක පනවගත්ත එකක් කියලා. අන්න ඒ ලැබෙන ගතියක් එතනත් ලැබ ගැනීමක් නේ තියෙන්නේ.
එහෙමයි.
ඒ ලැබෙන ගතියෙත් මම ඉන්නවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. උනාට එහෙම හරි පටන් ගන්නවා.
එහෙම.
මොකද්ද මේ බොරුව? නේද? දැන් ඉස්සෙල්ලා ඉන්නේ මොකද්ද මේ මම ජීවත් වෙන බොරුව කියලා.
එහෙම.
එහෙම කෙනාට තමයි ඔන්න දහම ඇහෙන්නේ.
එහෙම.
හරි. එයා දැන් සත්‍යවාදී වෙනකොට නිකන් ඒකේ ජීවත් වෙන්න බෑ, ලැග ගන්න බෑ වගේ ගතියක් නේ තියෙන්නේ. ඒකට අපි සත්‍යවාදී වෙන්න මේක නිකන් බොරුවක්, මායාවක්, නිකන් මොකද්ද කියලා වගේ එහෙම එනවනේ.
එහෙමයි පැහැදිලි. එහෙමයි.
හරි. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોક્ટર. අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ડોક્ટર. තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.
මම මේ පහුගිය ටික දවස් ඉස්සෙල්ලා එකම විදිහට
ඉඳලා අවස්ථාවක ලැබුණා මේ කාරණා එකම කාරණාව කීපයක් වටා විමසීමක් කරන්න. ඒ කියන්නේ අවශ්‍යක ලෝක වාඩිලා ඉඳි පාරයිනේ ඒකම ගෝචර වෙච්ච කාරණාව ටික ඉස්සලා කියන්නම්. එතකොට මට සීතල සුලං ඇඟට වැදෙනවා දැනුණා. එතකොට දැනීමත් එකක් තිබුණා සීතල ගතිය කියන එක එතනත් තවත් කාරණයක්. එතකොට ඇහැට පෙනුණා ඔය ලයිට් පත් වෙනවා ඒ කියන්නේ බල්බ් පත් වෙන මිනිස්සු යාට මට යනවා පාරේ. තවත් ගෝචර වුණා මේ සුනුගේ ශබ්දේ. ඔය ටික විතරක් ගමුකෝ අපි. එතකොට දැන් මම බැලුවා දැන් මොකටද දවස් කීපයක් ඒ ටික විතරක්ම එකම වගේ තැනක ඉඳලා කරනකොට දැන් මට දැන් ඒ අවධානය යොමු වෙන අවස්ථාවක විතරයි අර කාරණාව මතුනේ. එකක් මොකක් හරි එකක්. ඒකක් මත එහෙම නැත්නම් මොකක් හරි මොනවා හරි මං ගීතේ තියෙන අර එකකටවත් අවධානයක් යොමුනේ නැහැ. ඒ කියන්නේ අර ගෝචර වෙච්ච දේවල් ගැන මම දන්නේ මම ඒ කියන්නේ හිත ඒවා ගැන හරි හිත හිත ඉන්න මිසක්ක මේ ඒක වෙන්නේ කොහොමද කියලා හිත හිත යන මිසක්ක ඒක මට ඒක නිරීක්ෂණය වුණේ නැහැ. එතකොට ඊළඟට මම බැලුවා දැන් මේක දැන් මෙතන අපි කිමු මේ ඇසීම කියලා. ඇසීම වෙනකොට දැන් මම ඇහුවද මන අවධානය යොමු වෙච්චින්ද මට ඇහුණාද කියලා. ඒක එතන දෙකක් නේ. එතකොට දැන් මම එතකොට මම ඉඳලා මම ඇහුවද එහෙම නැත්නම් මට අවධානය යොමු වෙච්චින්ද මට ඇහුණාද කියලා. ඒතර මට උතන තෝරගන්න බැරි වුණා. දැන් බුදුහාමුදුර කියලා තියෙනවා දැන් ඇසීම හින්දා මම හිතේ ඕනම දැන් හැම වෙලාවම අපි ජීවත් වෙන්නේ ක්‍රියාවල් උඩින්ද හැම වෙලාවම ක්‍රියාවක් උඩ ඉන්නේ. ඒ ක්‍රියාවල් හින්දා මම හට ගැනීමක් තමයි බුදුහාමුදුර කියලා තියෙන්නේ. දැන් මම හිතනවා මම මේක ඇහුවා කියලා. ඒතකොට මට හිතුව දැන් අවධානය යොමු වෙච්ච හින්දා මට මම ඇහුවා කියන කාරණේ එදනාට කියලා. ඊට පස්සේ මම ඔක තව ටිකක් විමසනකොට වෙන තැනකදී වෙන පැත්ත දැන් මම බැලුවා අවධානය යොමු වෙච්ච කොට විතරද ඔක වෙන්නේ කියලා. දැන් මම ඊළඟට සිද්ධි දෙකක් සිද්ධි කීපකින් මම දෙකක් කියන්නම්. දැන් අපි ඉන්නකොට එකපාරටම විදි කොටනවා. ඒතර විදිලි කොටනයි කියලා මම දන්නේ නැහැ. ඒක විදිලි කොටනයි කියන එක වෙනකොට තමයි මට ඒ පෙනීම එන්නේ. එතකොට මට පෙනීම කියලා ආවට ඒක මට පෙනීමක් කියලා කියන්න බෑ. මොකද මම විදිලි කොටනයි කියලා දන්නේ නැහැ. එතකොට ඒ විදිලි කිටියම නිසා තමයි මගේ හට ගැනීමක් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට අවදා ඊළඟට මම දැන ගැනීමක් තියෙනම් පෙර ඊළඟට ගොරෝනයි කියලා. ගොරෝනයි කියලා දැනගත්තාම මේ ඒක 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 එහෙම වෙන්න පුළුවන්. සමහර විට මම අහන් ඉන්නවා කියන කාරණයක් එන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන්නේ දෙකුත් නැහැ. මොකද බුදුහාමුදුර කියන එකයි මම කියන එකයි එකම දෙයකට තිවිධයක් වෙන්නේ දෙයක් නැහැනේ. දැන් එකපාරටම ගොරෝනයි හුනොත් වෙනීමක් විදුලි කොටම දකින්න නැතුව එතකොට වෙන්නේ මම මුලින් දන්නේ ගොරෝනයි කියලා මම ගොරෝන අහගෙන ඉඳලා ඒවම අට ගැනීම වෙන්න පුළුවන්. තව උදාහරණයක් වශයෙන් ආවේ දැන් මම පාරේ ඇවිදිනකොට මේ උදාහරණේ කියන්නේ අද්දකම එකක් ඒවා අනුසාරයෙන් මේක හරි ගස්සගත්තේ. දැන් පාරේ ඇවිදිනකොට වලක වැඩිලා තුවාල වෙනවා. එතකොට මම කියන්නේ පස්සේ මම පාරේ ඇවිද්ද ඒක මම හිතලා කරේ කිමුකෝ. ඊළඟට වලක වැටි මම වලක වැටුණා මට තුවාල වුණා. එතකොට මම වලකට මම තුවාල වෙනයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මම කැමැත්තෙන් වලේ වැටුණා කැමැත්තෙන් තුවාල වුණා. ඒ කියන්නේ ඒක කියන්න බැහැ මේ මම වලක වැටුණා කියලා දන්නවා නම් තුවාල වුණා කියලා දන්න නම් මම එතන වලේ වැටෙන්නේ නැහනේ. එතකොට මම මුලින් ඒක දන්නේ නැහැ. එතකොට වලේ වැටෙනකොට මම හතගත්තා. එතකොට මේ මට මේ තුවාල වුණා. එතකොට ඒ දැන් උතන අපි බොරු දෙකක් කියනවා. මට පැහැදිලි කිදිර එකක් මම වලක වැටුණා කියන එක. ඒ කියන්නේ මම වලක වැටුණා කියන කාරණේ මට තුවාල නැ කියන කාරණේ ඒක අපි දැනගෙන වුණා නම් එහෙම වලේ වැටෙන්නේ නැහැ නේ. එතකොට ඒක මේ බොරුවක්. අනිත් පැත්තට දැන් ඔතන කියනකොට තේරෙන්නේ මම ඉස්සෙල්ලා වැටුණා ඊට පස්සේ තුවාල වුණා. එතකොට එතකොට මට පිනිච්ච කාරණේ තමයි දැන් බුදුහාමුදුරුවෝ කියපු කාරණාත් එකතු කරලා ගන්නකොට වලේ වැටීමත් තුවාල වීමත් මම හට ගැනීමත් තුනම එකට වෙච්චි මේ කාරණාව තුනක් කියලා. එතකොට ડોක්ටර් මේ ඒ ගැන මොකක්ද තව පොඩි කාරණා ටිකක් කියන්න තියෙනවා. එතන වෙනකම් කොහොමද මේ ඉමසීමේ මොකක් හරි ගැටලුවක් තියෙනවද ડોක්ටර්? තේරුවන් සරණයි.
අපි දැන් විමසන්න ගියාම අපිට එන මූලික ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි දැන්
විමසන්න
ගිහිල්ලා දැන් ආයතන පැත්තෙන් විමසන්න ගියොත් බලාගෙන බලාගෙන ගිහිල්ලා මේ එන්නේ දැන් අපි ඇහෙන් දැක්ක එක හරි කණෙන් අහපු එක හරි ඒ මට්ටමින් විමසුවත් ලෝකෙන් විමසලා ඔතෙන්ට නෙන්නේ අන්තිමට මූලික ආයතන
ආයතන එහෙමයි
මේ දැනගන්න ඒවා අපි මූලිකව අපි ජීවත් වෙන්නේ එළියේ තියෙන ඒවා තමයි මේ දැනගන්න දැන් පුටුවක් තිබුණොත් තමයි අපිට වාඩි වෙන්න
පුළුවන් එහෙමයි
හරි ඒ ඕක දැන් විමසලා විමසලා කොතෙන්ටද යන්නේ එළියේ තියෙන එක නිවේයි දැනගත්තේ හිතෙන් හදපු එක කියන තැනට හරිද එහෙමයි විමසීමේදී යන තැනක් ඔය දැන් ඔන්න ඔකවන් තව පැත්තකින් අහන්නම් ඔන්න දැන් අපි උපමාව ගමුක බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවනේ
එහෙමයි
ඒක මුලාවක් කියලා අපි දන්නවනේ
එහෙමයි
දැන් ඒ කියන්නේ අපිට පුටුවක් තියනවා වගේ ඈ බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා දැන් ඔන්න ඔය සිද්ධියේදී ප්‍රශ්න දෙපැත්තකින් අහුවොත් දැන් වතුරේ බල්ලෙක් ඉන්න හින්දාද ඌට පේන්නේ කියපු ගාමම අපිට කියන්න පුළුවන් නැහැ කියලා නේ ඒ උපමාවේදී අපි දන්නවා හරි වතුරේ බල්ලෙක් ඇත්තම ඉන්න හින්දාද ඌට පේන්නේ ඒක වෙන්න බෑනේ නේ
ඒක බල්ලට සාපේක්ෂව බැලුවොත් වතුරේ බල්ලෙක් ඉන්නවා ඇත්තටම
බල්ලට සාපේක්ෂව ඉන්නවා දැන් අපි මොවන ඉන්නේ දැන් විමසන්නේ
එහෙමයි
දැන් බල්ලා ඉන්නේ අන්න බල්ලෙක් ඉන්නවා මට පේනවා කියන තැනනේ දැන් අපි අහනවා ඇත්තටම බල්ලෙක් ඉන්න හින්දාද එහෙම පේන්නේ එතකොට අපේ උත්තරේ ඒක වෙන්න බැරි දෙයක්නේ නේ
එහෙමයි අපි දන්නවනේ ඒක එහෙම වෙන්න විදියක් නැහැ කියලා
වෙන්න විදියක් නැහැ කියලා ඒ උපමාවෙදි දන්නවා හැබැයි අපෙන් අහුවොත් දැන් ඇත්තටම මේ පුටුවක් තියෙන හින්දාද අපිට පේන්නේ කියලා අහුවොත් අපිට ටිකක් සැකයි දැන් නේද
එහෙම එතකොට කල් හිතන්න වෙනවා
එතකොට හිතන්න වෙනවා එතකොට ඔන්න එකමතයක් දැන් තියෙන හින්දාද පේන්නේ කියන එක ඒක විමසන්න තියෙනවා
එහෙමයි
එළිය දෙයක් තියෙන හින්දාද අපිට පේන්නේ. ඒකට වතුරේ බල්ලෙක් ඉන්න හින්දාද පේන්නේ කිව්වොත් ඒකට යම්කිසි උත්තරයක් එනවා. එතකොට ඒකෙන් විමසගෙන ගිහිල්ලා අනිත් පැත්තට එනවා නෑ නෑ එළිය තියෙන හින්දා නෙමෙයි බල්ලා පෙනුනේ. මේ හිතෙන් හදාගෙනයි එළියෙන් බැලුවේ. එහෙම නැත්තම් බලන නිසායි හම්බ වුනේ. කියන පැත්තට යනවා. දැන් බැලුවේ නැත්තම් එහෙම කතාවක් එන්නේ
නෑනේ. නෑ.
එකට බලන නිසා හම්බ වෙනවා කියන පැත්තකට අපි කොටු වෙනවා ඒකෙදි යනවා මේ එහෙනම් දැකලා තියෙන්නේ හිතෙන් හදපු එකක්. ඇයි දැන් එළියේ වතුරේ බල්ලෙක් නැහනේ.
එහෙමයි.
කොහෙන්ද පේන්න ඕන හිතෙන්ම අවලා තමයි බලලා තියෙන්නේ. කියන පැත්තට යනවා ඊළඟට. එතකොට ඒකේ මම තව සරල කරලා අහන්නම්. තියෙන හින්දා පෙනුණද බලන හින්දා තියනවා කියලා හිතුවද? ඒ කියන්නේ පේන නිසා තියනවා කියලා නිගමනයකට ගියාද? පේන නිසා තියනවා කියන නිගමනයට ගියාද? නැත්තම් තියන නිසා පෙනුණාද? කියන ප්‍රශ්න දෙකක් එනවනේ.
ප්‍රශ්න දෙකක් එනවා ડોක්ටර්. ඒක තමයි ඉස්සෙල්ලම මම කියපු උදාහරණ වලත් කියුනේ ඔය දෙකම එන්න පුළුවන් අපිට හරියට එක තෝරගන්න බෑ අපිට අපි ඒක කෝකද කියලා. දැන් පේන නිසා
බලලා තියන්න ඔබතුමා කියලා හිතන්න දැන් වතුරේ බල්ලගේ උපමාවේදී
එහෙමයි.
බ බල්ලෙක් ඉන්න නිසා පෙනුනද නැත්නම් පේන නිසා ඉන්නවා කියලා හිතුවද?
පේන නිසා ඉන්නවා කියලා හිතුවා.
පේන නිසා ඉන්නවා කියලා හිතුවත් ආපු නිගමනේ හරිද ඉන්නවා කියලා හිතන එක?
නෑ, නිගමනේ වැරදි. නිගමනේ වැරදි, ඒක ඇත්ත දැනගත්තා.
දැන් බල්ලගේ වැට්ටවට නම් ඇත්ත ওই දෙකම. ඉන්න හින්දා පේනවා කිව්වත්, පේන හින්දා ඉන්නවා කිව්වත් දෙකම ඇත්තනේ. බල්ලගේ මානසිකත්වය. අපි දැන් විමසන්න ගියොත් ඉන්න හින්දා පේනවා කිව්වොත් එක කොහොමවත් වැරදි නේ උපමාය.
එහෙමයි.
වතුරේ ඉන්න බෑනේ බල්ලෙක් නේ.
එහෙමයි.
උපමාදී අපිට පේනවා ඒ ඉන්න නිසා, තියෙන නිසා පේනවා කිව්වොත් වැරදි කියන එක.
දැන් එහෙමයි.
අනිත් පැත්තට අහනවා තේන නිසා බල්ලෙක් ඉන්නවා කිව්වොත් ඒත් හරිද?
නෑ, ඒකත් වැරදිනේ.
ඒකත් වැරදි. දැන් බලන්න. තියෙන හින්දා පේනවා කිව්වත්, තේන නිසා තියෙනවා කිව්වත් ඒ දෙකම නිකන් ඒකෙදි නම් දෘෂ්ටිමයි
නේද? එහෙමයි.
ඒ උදාහරණය. දැන් ඔක දාලා බලන්න, පුටුව තියෙන හින්දා පේනවා කිව්වත්, පේන හින්දා පුටුව තියෙනවා කිව්වත් ඒ දෙකම දෘෂ්ටි නේද? ඇත්ත වෙන්න බෑ නේද?
ඇත්ත වෙන්න බෑ. ඒක දෘෂ්ටි වල දෙපැත්තකින් විමසීමක්. කියන්නේ දෙපැත්තකින් බලන එකක්.
ඔව්. දෙපැත්තකින් බලන්නේ යන්න පුළුවන් මත දෙකක්.
එහෙමයි.
එතකොට ඕකම යනවා ඊළඟට මත තමයි දිගට දිගට යන්නේ. භෞතිකව දෙයක් තියනවද? නැත්තම් හිතෙන් හදන ලෝකයක් අත්දකින්නවද? දැන් මුලින්ම ඕකෙන් බලාගෙන ගිහින් භෞතික ලෝකයක් නෙමෙයි මේ හිතෙන් මවා ගන්න ලෝකයක් තමයි අත්දකින්නේ කියන එකට යනවා නේද?
එහෙමයි.
ඔන්න ඔකට කියනවා විඥානවාදය කියලා. ඒ කට්ටිය චිත්තේන නීයති ලෝකෝ කියලා ඕක බුදුදහමටත් ගලපන්න හදනවා. මේ තමන් මොකද ඕ මතයකට ගිහිල්ලා අපේ අදහස තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා මේ ගලපන්න ගිහිනුත් වරද්ද ගන්නවා.
එහෙමයි.
ඔක දැන් විඥානවාදයනේ. ඔක හිතන කෙනෙකුට යන්න පුළුවන්. හිතන කෙනෙකුට යන්න පුළුවන් තැනක් කියන්නේ බුදු කෙනෙක් ඕනද ඒක කියා
දෙන්නේ?
නෑනේ, බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කිසියම්ම කෙනෙකුට හිතා ගන්නවත් බැරි වුණ දෙයක් පෙන්නලා දෙන්නනේ. ඉතින් ඕවා හිතන්න පුළුවන් කෙනෙක් යන තැන නේද?
එහෙමයි.
ලෝකෙ හිතෙන් හැදුවයි කියලා ඔන්න අපිට දැන් නිකන් ගැලපෙනවා නේ. ඒකට ගලප ගන්න අපේ මතයට ගලප ගන්නවා බුදුහාමුදුරුවෝ කියපු එක. අපේ මතයකට ගැලපුණා කියන්නේම මම ඉන්නවද නැද්ද?
ඉන්නවා.
මේක වෙන හැටි මම දැනගත්තා.
එහෙම. අර
මිරිඟුවේ වතුර පේන හැටි මම දැනගත්තා. විද්‍යාඥයෝ කරන්නේ ඕක තමයි. මිරිඟුව තියෙන තැනක වතුර උපදින හැටි මම දැනගත්තා. ඉතින් දැනගත්තු මම ඉන්නවනේ. හොයාගත්තු මම ඉන්නවා. එයාට කිසිම දෙයක් වෙලා නැහැ. නේද? එළිය තියෙන එක ඇත්තද බොරුද කියන්න ගියා විතරයි. හිත කියපු කෙනා අත්දැකපු
කෙනා ඉන්නවා. ඉන්නවා එතන. අර ප්‍රකට වෙන්නේ සමාදාර හැංගිලා ඉන්නේ.
යා හැංගිලා අන්නාර සක්කාය හැංගෙනවා හැමතිස්සෙම. ඒකයි ඒ සක්කාය විදිහට දකින එක අස්සලෝමෙන් අස්සලෝමෙන්ට විදිනවට වඩා අමාරුයි කියලා බුදු කෙනෙක් වෙන්න. සොකීයත්වය හැංගෙනවා. සොකීය බව. දැන් සකීය බව තමයි මේ අල්ලන්න තියෙන්නේ, හොයන්න තියෙන්නේ. සක්කාය විදිහට දකින්න ඕන. සක්කාය පිරිසිඳ දකින්න ඕන. අන්න එහෙම දෙයක් තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ. ඒකයි ඒක වෙන කිසිම මිනිසෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කිසියම්ම කෙනෙකුට අහුන්නේ ඔය පැත්ත.
එහෙමයි.
අපි බලන්නේ අපිට ලැබුණ දේ ඇත්තද බොරුද කියන එකනේ ඔය
බලන්නේ. එහෙමයි ડોක්ටර්.
ලැබුණ කෙනා දිහා නෙමෙයිනි බලන්න.
එහෙම පැහැදිලි.
ඔක තමයි සත්‍ය හොයන ලෝකේ පැත්තෙන් අය අහුණ වැරද්ද. ඔයගොල්ලෝ මුළු ලෝකෙම බොරුවක් කියලා හොයාගත්තා. මුළු ලෝකෙම මේ හිතෙන් හදන්නේ කියලා හොයාගත්තා හිතන්න පුළුවන් අය. හැබැයි ඒක තවත් වාදයක් තවත් මතයක් විතරයි. ඒක ඇත්ත නෙමෙයි යථාභූත ස්වභාවය නෙවි. ඒ අපේ මට්ටමට එන්නේ භෞතික දෙයක් නැහැ හිතෙන් හදපු දෙයක් තමයි අත්දකින්නේ කියන එක. ඒක තව මතයක් විතරයි මේ බුදුදහම නෙවි.
එහෙමයි පැහැදිලි.
අපේ මෝඩකමට අපි ගලපනවා ওই චිත්තේන නියති රූපෝ කියලා තියෙන ඕකනේ. ඔන්න අපිට ගැලපෙනවා බුදුදහම. නොයේ ගලපන ගතිය තමාගේ අදහසට ගලපන ගතිය තියෙනකන් මේ බුදුදහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ පෙන්නනවා. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥාන කාන්ති වල ඉන්නකම් මේ මාර්ගයට වැටෙනවා කියන එක නේතං චත්තානං විජ්ජති. වෙන්නෙම නෑ දකින්නම බෑ.
එහෙමයි ඩොක්ටර්.
ඔව්.
ඒක ඩොක්ටර් ඔය ගලපනයි කියන කාරණය එකේ මමම ගමුකෝ. දැන් එතකොට එක එක මට්ටම් වල ගැලපීම වෙනවා. ඒක තමයි ඉස්සරහට වැටෙන කියන්නේ පරණ මට්ටම අතහැරලා ඊළඟට වෙන මට්ටමකට එහෙමද ඔය ගැලපෙන එක වෙන්නේ ඩොක්ටර්?
එහෙම. ඔව් හරියට හරි. අපි විවසන විදිය එහෙම තමයි. එන්න සියුම් වෙවි යනවා. මුලින් රළු මට්ටමෙන් අල්ලගෙන ඒක තව තව හිතා ගන්න බැරි මට්ටමට සියුම් වෙවි. ඊට වඩා දෙයක් දැන් වැටුණා. ඊට වඩා දෙයක් දැන් වැටුණා කියලා සියුම් වෙවි යනවා. ඔන්න ඔය සියුම් වෙවි යාමේ උපරිමේ තමයි නේව සංඥා නාසඤ්ඤා. යනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. එහෙම නැත්නම් කිසිවක් නැත ආකින්චඤ්ඤායත. එහෙම නැත්නම් අසඤ්ඤ. ඔය මොකක් හරි පැත්තකට යනවා. මෙහෙම හම්බ වෙන එකත් වැරදි කියන තැනකට යනවා. ඕක ගැන කතා කරන එකත් වැරදි කියන තව මතයකට යනවා. ඔය හැම එකේම මේ අපිට හැංගෙන තැන තමයි කාටද ඕක හම්බ වුනේ. කවුද ඕක දැනගත්තේ? තමා බවට පහරක් වැදුනද? සක්කාය තියා සක්කාය දිට්ඨියවත් කැඩෙනවද? සක්කාය දිට්ඨියකට තමයි නේද සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ. සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැත්තේ සක්කාය පිරිසිදු දකින්නස. කීයත්ය පිරිසිදු දකින්නවා. තමා බව හොයන්න ඕන.
එහෙනම් ඒක
ඒක වෙන්න නම් බුදු කෙනෙක්ගේ දහම ඇහෙන්නම වෙනවා.
එහෙමයි. ඒතකොට ලෝකෙ දැන් මතන අපි කියමු දැන් ඔය දැන් මම දැන් අපි අදහස් කරන ටිකට විඤ්ඤාණවාදල යන්න එච්චරම අමාරු නෑ කියමුකෝ. එතකොට දැන් ඒ දැන් ඒකත් වැරදි කියලා බුදුහාමුදුරුවෝ කියපු හින්දා අපි දන්නවා. එතකොට දැන් අපි එහෙම නැහැවොත් එතන ඉහට යන්න පුළුවන්. අපිට එතන නවතින්නත් පුළුවන්. එහෙම නේද ඩොක්ටර් කියන ඊළඟට. නැත්තම් ඊළඟ ස්ටෙප් එකට අපි යන්න පුළුවන් අරක වැරදි කියලා තේරුම් අරගෙන.
ඊළඟට එන මතය තමයි අපිට ඇහිලා තියෙනවානේ දහමෙන් විඥාණය මායාකාරය කියලා.
එහෙමයි.
මායි උපමංච විඥානම්.
එහෙමයි.
ඔන්න දැන් ඊළඟට තව මතයකට ගලපනවා. ඔය හම්බ වුණ එකත් මායාවක් කියලා. දැන් අද මම ඉස්සෙල්ලා කිව්වේ අර චේතනාව කියන එකට ඔය සිතේ තිබුණ දෙයක් නම් ඉතින් මේ කායේ ඔයන්න දෙයක් නැහැ නේ. ඔක මායාවක්මනේ. තියෙන දෙයක් කියලා ගන්න විදිහක් නැහැ නේ. දැන් තියෙන විදිහක් දෙයක් කියලා ගන්න විදිහක් නැහැ කියන එක ඊළඟට වටහා ගන්නවා. හරි. ඇතයි කියලා ගත්තා කියලා අපිට පේන්නේ තර්කෙට අහු වුණා කියලා එක. දැන් මම කියනකොට හොඳට වැටහෙනවනේ ඇතයි කියලා අරගෙන.
එහෙමයි.
අපේ තර්කාවචර බවට අහු වෙනව නේද?
එහෙමයි.
කයි ඔකට වෙනකට සද්ද නැතුව මට තේරුණා වගේ ඉන්නවනේ කට්ටිය. එතනින් එහාට ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ තර්කාවචර බවට අහු වුණා නම් ආපහු අර ආකාර පරිවිතක්ක නැත්තම් දිට්ඨි නිඥානක්කන්ති තමයි. කොච්චර
එතන ඩොක්ටර් එතන කියන්නේ විඥානය මායාකාරයේ කියලා බැහැර කරන්න බැරදී කියලා කියන එක නෙමෙයි විඥානය මායාකාරයේ කියලා දකින්න ඕනේ කියන එක. එහෙමද එතන මොකද
ඔය දෙකේම දැන් මම යෙදෙනවාද කියන එක තමයි විඥානේ
මායාවක්
ඇත්තේ ලැගගත්තද ඒක යමක් කරගත්තද
කියන අපි ඒ විඥානේ මායක මායාකාරය කියලා දැක්කම මම නම් ඉතින් එතන ඒ දෙකිල්ලේ වැඩක් නැහැ
ආයේ මම ඉන්නවනේ
ඉන්නවනේ එහෙමයි පැහැදිලි ඩොක් එතකොට දැන් ඔය
ඔතන ප්‍රශ්නේ එනවා මේක තාක්කයට අහු වුණාද නැත්නම් ඥානයකට ඥානයක්ද
ඒක නම් එන හුඟක් වෙලා ડોක්ටර් එතකොට එහෙම තමයි ඒ වෙලාවට තමයි දැන් ડોක්ටර් කෙනා අහන්න වෙන්නේ අහන්න හිතෙන්නේ වගේ වෙලාවට මොකද අර තෝරගන්න බෑනේ දැන් මෙතන මොකක්ද උනේ කියන එක يعني මම දකින්නද ප්‍රඥාවෙන් දකින්නද කියන එක
ඔව් එහෙනම් හීනේ හීනයක් කියලා තර්කයට අහුණාද අපි ඇත්තටම දැක්කද
එහෙමයි
ඒක නුවණකට අහුණාද තර්කයට අහුණාද හීනය වෙන්න බෑ හීනෙන් දකින දේ ලෝකේ තියෙන්න බෑ කියලා ඇත්තක් වෙන්න බෑ කියලා ඥාන දර්ශනයක් ආවද තර්කයට අහුණාද පුළුවන් නම් හොයාගන්න
එහෙමයි ડોක්ටර් ඒකට ඒ වගේ හරි අමාරුයි කියන්නේ කොච්චර ඉවසල අන්තිමරනේ අපිට එන්නේ එකම උත්තරේ නම් එකම උත්තරේ නම් ඉතින් ඒක ඇත්තට එක දැනගැනීමක් වෙන්න පුළුවන් අන්තිමට ඒක තෝරගන්න බැහැත්තරම කොහොමද වුවා ඇත්තම කිව්වොත් එතන හරි විදිහට ඥාන දර්ශනයක් කියන එකක් හම්බුත් එහෙම සමාජ ප්‍රකාශ කරන්න බැරි වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් ලෝකේ ඇත්තම කියන්නේ නැහැ එතන ඒක වෙන්න බෑනේ අපිට මොනවාරි කිව්වොත් ඒක ලෝකේ දෙකේ ඉන්න අපිට කියන්න වෙන්නේ එතකොට ඒක මට තේරෙනවා යථාස තේරෙනවා ඔබතුමාගේ එතන ડોක්ටර් ඒ පිළිබඳ මේ පැහැදිලි ડોක්ටර් තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ડોක්ටර් පොඩි පැහැදිලි කිරීමක් කරන ડોක්ටර් දැන් ethical hi කියන එක සහ කනවා ගැනීම කියන එක අතර දැන් එතන ඒක දෙකම එකක් නෙවෙයි කියලා ડોක්ටර් ඉස්සෙල්ලා දවසක කිව්වා මටම සාකච්ඡාවකදී එතකොට ડોක්ටර් ඒ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ડોක්ටර් තේරුම් ගන්නයි
ඔව් ඒක දැන් මොන වචනෙන් කියනවද කියන එක නෙමෙයි ඇටි කල්හි කිව්වද පණවා ගැනීමක් කිව්වද
එහෙමයි
ඔය දෙකම නිකන් වතුරේ බල්ලට දාලා බලන්නකො අපේ උපමාව
ඒ දෙකම එතනදී බලනකොට දෙකම එක වගේ තමයි අදහස පේන්නේ
එක වගේ හැබැයි චූටි වෙනසක් තියෙනවා ඒ වෙනස එක අර ඒ වචනෙන් කියන්න අමාරුයි යන්න ඔතන තමයි ගන්න තියෙන්නේ නෑ ඔකේ කොයි පැත්තෙන් කිව්වද කියන එක නෙමෙයි ඔකේ එන හැඟීම අදහස තමන් ඒකට එකතු වෙලා ඒ කියන්නේ මට ඒක ඇත්තක් වෙලා ගත්තද නැත්තම් මම යෙදෙන්නේ නැතුව සිද්ධිය තුල ඉන්නවද වගේ. ඒ කියන්නේ මිරිඟුව තියෙන තැනට ගිහිල්ලා මිරිඟුව ඇතයි කියලා ගත්තද මේ පැත්තේ ඉඳන් මිරිඟුව ඇතයි කියලා ගත්තා කියලා බාරගත්තද. ඒ කියන්නේ දැක්ම කියනකොට එතෙන්ට ගියා වගේ ප්‍රත්‍යක්ෂයිනේ. නැත්තම් අපි මේ හිතලානේ කියන්නේ. තේරෙනවද?
තේරෙනද එහෙමයි.
ඒක හරි සියුම් ඉතින් මේ ඕක කොයිකද හරි මේ වචන වලින් නෙමෙයි
ඒ මමට යමදාසක් අවුඩොක්ට කියනකොටම
එතකොට අපි දැක්ම කියනකොට අර එතන ඉඳන් බැලුවොත් ඒ කියන්නේ මිරිඟුව තියෙන තැන ඉඳන් දැක්කොත් තේන විදිහ හැබැයි අපි එතෙන්ට ගිහිනුත් නැහැ
එහෙමයි
අන්න ඒ වගේ තමයි ඥාන දර්ශනය කියනකොට ඥාන දර්ශනය කියනකොට මට හම්බ වුණ දෙයක් නෙවෙයි ඒ ඔන්න ඔය වගේ දැක්මක් තමයි මේ පජානාති කියන එක දැන් විජානාති කියනකොට මට ගෝචර වෙලානේ ගෝචරත්වයකනේ කතා කරන්නේ දැන් ගෝචරත්වය ඉක්මවලා සිදුවීම නැත්තම් යෙදීම ගෝචරත්වයේ ඉක්මවලා යෙදීම කියන එක ඒ දැන් දකින්නවා කිව්වොත් දකින්නේ කවුද කියන එක යෙදෙනානේ. ගෝචරත්වයේ තියෙනකන් තමයි කවුද කියන එක යෙදෙන්නේ. යෙදීම මට්ටමට ගියොත්, සිදුවීම මට්ටමට ගියොත් ඒක අපිට ඇත්තක් වෙලා නෙමෙයි. මේක යමක් වෙලා නෙවෙයි. එතකොට ඔන්න ඔය ටික තමයි ඇත්තටම සංඥාවයි සංඥාවේ විපාකයයි කියන්නේ. දැන් අපේ ගෝචර මට්ටම තමයි සංඥාවේ විපාකය. ඒ සංඥාව කියලා කිව්වට අපි සංඥාවේ විපාකේ ඉඳන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ වචනෙට දාන මට්ටම, ව්‍යවහාර මට්ටම සංඥා විපාකේ. සංඥාවේ විපාකේ ව්‍යවහාරේ. හැබැයි මේ මේ අපිට දකින්න තියෙන්නේ සංඥාව කියන සංඥා සංඥා කියන මට්ටම ගෝචර මට්ටමක් නෙවෙයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට අපි හිතනවනේ අපි දන්න ඒවා කියලා. ඒ අපිට අහුන රූප ගැන නෙමෙයි මේ කියන්නේ. අපිට මේ අත්දැක්ක වේදනාව ගැන නෙවෙයි මේ කියන්නේ. මොකද අත්දැක්ක මට්ටම වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අත්දැක්ක ස්වභාවයක් තියෙනවා, අත්දැක්ක මමත් ඉන්නවා. එතකොට මගේ මගේ රූපේ මගේ සංඥාව මගේ ඒ අර දැන් මම අර සීනි පැණි රහයි කියලා උදාහරණයක් ගත්තේ.
එහෙමයි.
දැන් සීනි පැණි රහයි කියනකොට පැණි රහ කාගේද? මගේ පැණි රහ ගැන නෙවෙයි කතා කරන්නේ.
එහෙමයි.
මම දන්න පැණි රහ මම දන්න පැණි රහ කොහොමද සීනි වල තියෙන්නේ? ඒ මගේ පැණි රහ නිසා සීනි වල පැණි රහ නෙවෙයි. සීනි පැණි රහයි කියනකොටම මගේ පැණි රහ ගැන කතා කරනවා මිසක් සීනි වල පැණි රහ නෙමෙයි ඔය කතා කරන්නේ. හැබැයි මගේ පැණි රහ කියන්නේ මං විඳ වේදනාවක් නේ. මං විඳ වේදනාවක් ද සීනි වල තියෙන. ඒ විඳනේ මට අයිති නැහැ. හැබැයි ඇත්ත තත්ත්වෙත් පැණි රහ සීනි පැණි රහ සීනි. හැබැයි අපිට කිසිම අදහසක් ගන්න බෑ ඒ පැණි රහයි.
එහෙමයි.
රහයි සීනි වලටනේ. ඒ පැණි රහ අපි දන්න පැණි රහ නෙවෙයි. අපි දන්න පැණි රහ අර සංඥාවේ විපාකේ නැත්නම් අපිට ගෝචර වුණ මට්ටම. සංඥා මට්ටම කියනකොට හරියට අර පැණි රහ සීනි වල පැණි රහ වගේ. මං විඳපු පැණි රහ නෙවෙයි. මං අත්දැකපු පැණි රහ නෙවෙයි. හරි.
එතකොට තුනාර. හරි. අන්තිමට කියන්නේ ඩොක්ටර්ම ඔය සාකච්ඡාවේ කියන අද පොඩි තිත්තයි කියලා ගත්තත් අපිට ගැටලුවක් වෙන්න දෙයක් නැහැ. මොකද ඒක අපි අපි දා ගන්න වචනයක් නේ පන් තිත්තයි කියලා කියන්න.
ඔව්. දැන් සීනි තිත්තයි කිව්වට අපිට ගැටෙන්න හේතුවක් නැහැ. මොකද අපි හිතපු එකක් නෙවෙයි නේ මේ කියන්නේ.
මේ සීනි වල තියෙන දෙයක්.
සීනි වල තියෙන දෙයක්. අපිට ගෝචර එක දාන්න ගියාම අන්න මම එකතු වෙනවා ඒකට. මම එකතු වෙනවා ඒකට. අන්න එතන තමයි සක්කාය සියුම් වෙන්නේ. තමාගේ අත්දැකීම තමාගේ ගෝචරත්වයේ සිද්ධියට එකතු කරනවා. තමාගේ ගෝචරත්වයේ සිද්ධියට දාපු ගමන් මම යෙදිලාද නැද්ද? මම
යෙදිලා.
ඔන්න ඕක තමයි අහු වෙන්නේ තියෙන්නේ. මම දාගෙනමයි විමසන්නේ. මම දාගෙන විමසනකොට කොහොමද මාව අහුවෙන්නේ? අර ලං වෙලා බැසගෙන ඉවරයි නේද? රූපේට ලං වෙලා බැසගෙන ඒකේ උපය උපාදාන අභිනිවේෂ විනිබද්ධ වෙලා තමයි ලෝකය ඕක හොයන්නේ. දැන් ඔය කච්චායන ගොත්ත සූත්‍රෙදි පෙන්නනවා මේ සමුදේ සම්‍යප්ප්‍රඥාවෙන් දකිනවා කියනකොට න උපේති න උපාදීයති. ලංවීම යෙදෙන්නේ නැහැ. අල්ලා ගැනීම යෙදෙන්නේ නැහැ. නැහැ. එතකොට අර සක්කාය නිරෝධ දැක්මකට යන්න. ඒ ප්‍රඥාවේ දැක්ම කියනකොට ඒ අන්න ඒකත්තයි පජානාති කියන්නේ. නැත්නම් අපි ඉන්නේ විජානාති පැත්තේ. විඥානයේ අහුන මට්ටමේ.
ලොක්ට ඔයිට දැන් මම දැන් කාර්යයක ඉස්සලත් මේ මම වෙන වෙනස් වෙනස්තයි මේ දහම විමසනකොටම ගත්තු මේ උදාහරණයක් මම මේ ඕකේ ඒකේ අදහස හරියට දැන් පැහැදිලි වෙන්නේ සීනි බෙන්ඩයි කියන කාරණේදී. මම මේ දවස්වල බැලුවා දැන් ලෝකේ සුදු කරු කියලා දෙකක් තියෙනවා. එතකොට එක රැයකදී අපි කිමු මුළු ලෝකෙම නීතියක් වශයෙන් වෙනවා හෙට උදේ ඉඳලා ඔක සුදු එක කළු කියලා කියන්න ඕන කළු එක සුදු කියලා කියන්න ඕන. එතකොට දැන් බලනකොට ඉතින් ඔක අපිට ලොකු වෙනසක් පේන්නේ නැහැ ඔක මොක කිව්වා. නමුත් දැන් ඒක බාහිරට ගිහිලා සමාජයට ගියාම ලෝකෙම අවුලක් වෙන තත්ත්වයක් නෙවෙන්නේ එක දවසේ එක වෙලාවක ඉඳලම පටන් ගන්න කිව්වම එතන ඉඳලම අවුලක්මනේ. මොකදර කවුරුකත් හිතන්නේ ඕක මේ සුදු කියන එකට අපි භාවිතා කරන්න ගියාම ඒක නීතියක් වශයෙන් තහනම් කරලා දැම්මම හරිම අමාරු මේ ඔජර් වීමක් පිට සමාජයට තේරුම් ගන්න බැරි කාරණයක් වෙනවා ඕක.
අනේ එතකොට බලන්න මේ වචනෙට අපේ හැඟීම දාගෙනම නේද අපි ජීවත්
වෙන්නේ. එහෙමයි ડોක්ටර්.
ඔන්න ඔය හැඟීම කියන එක තමයි ඇත්තටම මඤ්ඤණාව කියන්නේ. අංගින බව. අංගින බව මඤ්ඤණාව. එතකොට අපිට ඔන්න ඔය මඤ්ඤණාව අඳුරගන්න පුළුවන් නම් මේක අපේ අදහසක්. අපි දාපු එකක්, අපි එකතු කරපු එකක් කියලා අන්නේ දාපු එක අඳුරගන්න පුළුවන් නම් ඒක අපේ සංකල්පයක් මිසක් ලෝකෙට අයිති දෙයක් නෙමෙයිනේ, සිද්ධියට අයිති දෙයක් නෙමෙයිනේ.
එහෙමයි.
යෙදීමට අයිති දෙයක් නෙමෙයිනේ. ඒ යෙදීම සිද්ධිය කියන මට්ටමේ අපේ සංකල්ප තියෙන්න බෑනේ.
එහෙමයි.
අපිට ඔන්න අපිට පුළුවන් නම් අපේ සංකල්ප ටිකවත් අඳුරගන්න. අන්න ඒ දැක්ම තමයි ඔක මඤ්ඤණාවක් කියලා දකින දැක්ම. මඤ්ඤති නේතං කියලා නුවණ. ඒක ප්‍රඥාවේ දැක්මක්.
එහෙමයි.
ඔව්. එතකොට අන්න ඒ සංකල්ප ටික අයින් කළොත් නේද ඇත්තටම සිද්ධියෙන් විමසන්න පුළුවන්.
එහෙමයි.
කරුවල කළුපාටින් දකිනකොට තමයි අපේ මඤ්ඤණා නැතුව යෙදීම මොකද්ද? නැත්තම් සිදුවීම මොකද්ද? දැන් අපේ අදහස දාන්න නැතුව අන්නේක එක්ක විමසීමක් කරන්න තියෙනවා. අන්නේක තමයි මේ ඊතර වෙන කෘත්‍ය නැත්තම් මාර්ග කෘත්‍ය නැත්නම් අනුගත වීම බුදු කෙනෙක් කියන එකට අනුගත වීම. දැන් අපේ අදහස එකතු කරන්න බෑ. කියන අදහස. ඈ
එහෙමයි.
නංග හොයන්සන් කතා කරනවා විතරයි ඒක. ඔගේ පැත්තක් නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ නැත්නම් අපි අනුගත වීම ගැන කොහොම කතා කරන්නද? එතකොට අදහසක්වත් ගන්න පුළුවන්.
අදහසක් කියන්නේ ඉදා ගන්න බොහොම අමාරුයි. එහෙමයි ડોක්ටර්. බොහොම පින් ડોක්ටර් මේ බොහොම මේ පැහැදිලි කිරීම ගැන බොහොම මේ පින් ඔබතුමාට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි ડોක්ටර්.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර් මම කතා කරන්න අවසරද?
ඔව්.
සර් මට මම කතා කරන්න හිතපු ඒ කියන්නේ මට ගැටලුව අවස්ථා ටික මේ ඉස්සෙල්ලා කතා කරපු මහත් මම දෙන්නගින්ම මට ලොකු පිටුවහලක් වුණා. ඒක ඒ විදිහටම කතා ඒ ප්‍රශ්න තමයි මට පැනගිලා තිබුණේ. ඒ අතර අරස එක දවසක් කිව්වනේ දැන් කුටුව කියන එහෙම නැත්තම් භෞතිකයේ පැත්ත නෙවෙයි අපිට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක සම්බන්ධ කරගන්න තියෙන්නේ කියලා. එතකොට ඒක මං සෑහෙන්න මට මේ හිතට ආපු එකක් අර සතර මහා ධාතු වගේම. එතකොට ඒක මං පොඩ්ඩක් විමසගෙන යද්දී අර එක දවස් එක ගැටලුවක් ආවනේ අර මේ ටෙලිග්‍රාමහයක තියෙන පුටුවයි ගෙදර තියෙන පුටුවයි මොකද්ද එතන කියන ගැටලුව සාකච්ඡා කළේ. එතකොට මට දැනුණ දෙයක් තමයි ටෙලිග්‍රාමහයක තියෙන පුටුවයි මේ ගෙදර තියෙන පුටුවයි කියන එකේ අපිට එතන බාහිරේ මේ ගෙදර තියෙන පුටුවවත් ටෙලිග්‍රාම එකේ තියෙන පුටුවවත් නෙමෙයි. ඒක මට කියන්න එච්චර දැනෙන දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. මේක එකම දෙයක් මේ වෙන්නේ එතන. එකම දෙයක් අපිට එන්නේ පුටුව කියන එක. අතන පුටුවයි මෙතන පුටුවයි කියන එක නෙමෙයි. ගන්න පංච උපාදානස්කන් එහෙම නැත්නම් සක්කාය කියන එක ඒ දෙකටම පොදු දෙයක් මිසක් එතන අතන එකයි මෙතන එකයි කියන එකේ වෙනසක් නෑ. ඒක මට කියන්න තේරෙන්නේ නෑ. මේ ඒ දෙකම එකයි. ඒක මේ මෙහෙම මේ අල්ලන්න පුළුවන් වුණා කියලා මේ පුටුව කියලා එහෙම ගන්න අදාළ නැහැ කියන එක තමයි මට දැනෙන්නේ.
ඔක ටිකක් අර දැන් කියන්න ලේසි වෙයි. අපි ওই පුටුව පැත්තෙන් කියන්න ගියාම නේද පුටුව කියලා දැන ගැනීම පැත්තට එන්න. පුටුව කියලා දැනගත්තනේ.
අන්න අන්න සහරි අන්න ඕන් දැන් මට කියන්න ඒක රුකුලක් වුණා. ඒ දැන ගැනීම කියන එක අපිට මේ ටෙලිග්‍රෑම්මා එකද මේ පුටුවද කියන එකට අදාළ කරගන්න බෑ. ඒක දෙකක් විදිහට ගන්න බෑ දැන ගැනීම තුළ. අන්න හරි සර් ඒක මට ලොකු උදව්වක් එහෙම කියපු එක මට ප්‍රකාශ කරන්න. අන්න එතෙන්ට මට දැනෙන දෙයක් වුණා ඒක. එතකොට අපි එහෙක මට දැන් එතකොට හුඟක් වෙලාවට මම අර මඤ්ඤණා කතාව එහෙම සර්ට කිව්වේ ඒක මං හුඟක් වෙලාවට දැනෙන දෙයක්. එතකොට අපිට මේ බාහිරේ තියෙනවාද භෞතික දෙයක් හිතේ තියෙනවාද මේක කියන එක අදාළ නෑ නේද කියන එක මට එන්නේ. හිතේද බාහිරේද කියන එක අපි විමසය යුතුද කියන එකත් මට ගැටලුවක් ආවා.
ඒ කියන්නේ දැනගත්තු දේ විමසන්න ගියොත් තමයි බාහිරේද හිතේද කියන ප්‍රශ්නේ.
අන්න සර් අන්න හරියටම ඒක තමයි. ඔව්. එතකොට අර ටෙලිග්‍රෑම් එකේ පුටුවයි මේකයි පුටුව අපිට අදාළ නැහැ එතන. ඒක අර දැනෙන දැනගත්තු දේ. අන්න
දැන ගැනීම කියන සිද්ධිය පැත්තට යොමු වෙලා විමසන්න. දැන ගැනීම දැනගත්තු දේ පැත්තට වඩා දැන ගැනීම කියන සිද්ධිය පැත්තට යොමු වෙනකොට බලන්න.
අන්න ඒක තමයි. ඒක එතකොට තමයි එතකොට දැනෙනව දෙයක්. එතකොට සක්කාය කියන එක තමයි හොඳටම දැනෙන්නේ සක්කාය. හැබැයි සර් ඔතන දැන් මට ගැටලුවක් ආවා. අර මම අර මේ සුන්දර කන්ද කියලා එහෙම අර අනුමදැසි හාමුදුරු දෙන උපමාව එහෙම අරගෙන බලනකොට දැන් සුන්දර කන්ද කියන එක සුන්දර බව තමන් තුළ නැති වෙන්නේ කොහොමත් ඒක පැහැදිලිවම තව කෙනෙකුට ඒක සුන්දර නැති වෙන්නත් පුළුවනි. එහෙම ඒකත් එකම කන්ද කියන එකත් ඒකත් මේ තියෙනවා කියලා ගන්න බැහැනි. කන්ද තියුවත් බැහැනි නේද? එතනත් ආවා මට.
කියන්නේ කන්ද කියන එකයි සුන්දර බව කියන එකයි දෙකේම අර සීනි පැණිරහයි වගේ සීනි කියන අපේ හැඟීමයි පැණිරහ කියන අපේ හැඟීමයි ගැන නෙවෙයි මේ කතා
කරන්නේ.
අපේ හැඟීම එකතු වෙනවා කියන්නේ අර මමත්වයේ යනවා. ඒ කියන්නේ මගේ අදහස් එතෙන්ට එකතු
කරනවනේ.
සීනි කියනකොට අපිට අදහසක් එනවා නම් අන්න මගේ හැඟීම මඤ්ඤණාව. කියනකොට අපිට අදහසක් එනවා නම් අර ඒක සිදුවීමට වඩා ගෝචරත්වේනේ. අපි දැනගත්තු දේනේ දාන්න හදන. අපි දැනගත්තු දේ දානවා කියන්නේ මම එකතු වෙනවා කියන එකනේ.
එහෙමයි.
අපි දැනගත්තු එක කොහොමද සීනිවල තියෙන්නේ? අපි දන්න ස්වභාවයක් කොහොමද ඔය සිද්ධියේ තියෙන්නේ? ඒ සංකල්ප කොහමද ඔය සිද්ධියේ
තියෙන්නේ?
නේද? යෙදීමේ තියෙන්න බෑනේ සංකල්ප. ඒකට අපි සුන්දර බව හරි කන්ද කියනකොටත් අපේ හැඟීමක් ඔතෙන්ට රින්ගනවා කියලා අපිට පේන්නේ. අපි කලින් දන්න කන්ද එතෙන්ට දාලා ඉවරයි.
එහෙමයි. යන්නේ එතෙන්ට තමයි මං ආවේ. මේ කොයි දේ හැම දෙයක්ම එතකොට ඒ තත්ත්වේ තමයි.
ඒක පොඩි අපි තනියෙන් විමසන මට්ටමේ හැම තිස්සෙම අපේ අදහසක් එක්කයි අපි
විමසන්නේ.
එතකොට ඉන්නේ තර්කාවචර භවයේ මිසක් ඇත්ත දකින භවයේ නෙවෙයි. අනේ ඒ තර්කාවචර මිසක් ඒක ඇත්ත ඇති හැටියට දකිනව නෙවෙයි. තර්කයට අහු වෙනවා. තර්කාවචර. දකිනකොට ඒක තර්කාවචර නෙවෙයි. අනුගත වෙනකොට.
එහෙමයි සර්. එතන මේක නිකන් ප්‍රායෝගික ජීවිතේට හරි ප්‍රයෝජනවත්. දැන් අපි කෙනෙක් අපි ඇසුරු කරන කෙනෙක් හොඳයි කියලා ගන්න හරි නරකයි කියලා ගන්නකොට හරි ඕක අපිට ප්‍රායෝගිකව යෙදෙන්න පුළුවන් නම් හරියට ජීවත් වීමේදී ලොකු සහනයක් එනවා කියලා මට දැනුණ වෙලාවල් තියෙනවා. කියන්නේ හොඳයි කියලා ගත්තාම ඒක දැන් මම දරුවෙක් හරි ඇසුරු කරන කවුරු හරි හොඳයි කියලා අරගෙන එයාම ආයේ පස්සේ අපිට නරකයිත් වෙනවා. මේ තව කෙනෙකුට ඒක වෙනස් වෙනවා. එතකොට අපි අර තියෙන දෙයක නෙවෙයි කියන එක එතකොට විඥානවාදයට වැටෙනවද කියනත් මම බලනවා. විඥානවාදයට වැටුනොත් එතනත් ගැටලුවක් එනවනේ.
ලෝකෙට අයිතිමත්කමෙන් දකින්න හරි ලේසි. දැන් තමන්ගේ දරුවයි වෙන දරුවෙකුයි පන්තියේ ඉන්නා නම් අපේ දරුවා පළවෙනියා වෙන්න ඕන, අපේ දරුවා පාස් වෙන්න ඕන. අනිත් දරුවෝ ටික එතකොට ඒගොල්ලන්ට පළවෙනියා වෙන්න බෑ, ඒගොල්ලෝ පාස් වෙන්න බෑ. එතන ලෝකෙට අයිතිපත්තෙන් හරි ලේසි ඒක බලන්න. එයි අපිට අපේ දරුවා විතරක් මේ මුලට එන්න ඕන.
එතන කෙලිම මම සාක්ෂායමනේ. ඒ අනිසේ මට තවත් ගැටලුවක් තියෙනවා. ඒක විමසියෙන්න අවශ්‍ය එකක්ද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. ඔය අස්මිමානියයි සක්කායයි අතර පොඩි ඒක මොකද්ද කියන එක මට එච්චරම දැනෙන්නේ
නැහැ. සක්කාය අපිට පේන්නේ නැහනේ. දැන් සොකීයත්වය පිරිසිඳ දකිනකොට සක්කාය පිරිසිඳ දකිනකොට ඇත්තටම සක්කාය දිට්ඨිය අයින් වෙනවා.
අද සාකච්ඡාවේ ඔය පහුගිය අද ඔය කරපු සාකච්ඡාවල මගේ ගැටලු අන්න ඒවා ඔක්කොම තිබුණා. ඒ සක්කාය දිට්ඨියනේ එතකොට අයින් වෙන්නේ. එතකොට සක්කායට ඉස්සර වෙලා සක්කාය නැති වෙන්නේ නෑ නේ නේද? අන්න හරි, මට හරි ලොකු සුකුලක් වුණා. සක්කාය දිට්ඨිය නෑ නේ. අන්න හරි,
සේක
මේ දවස් ටිකේ
සේක ඥානයට සක්කාය විදිහට දකින්න පුළුවන්. ඥානයට සක්කාය විදිහට දකින්න පුළුවන්. සක්කාය නිරෝධ වෙලා නැහැ. එතකොට ඒ ඥාන දර්ශනේ ඉන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව. සක්කාය නිරෝධ ප්‍රතිපදාව. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න. බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න පෙන්නලා දෙන්න. සුඛියත්වයේ දුරු වෙන්නේ නැහැ දැක්ම තුල.
එහෙමයි, මට සාදරනම් ඔය පුදුම සහනයක් දැනෙන්නේ මේ දවස් ටිකේ. මට සමහරලාට රැයට ඕක කල්පනා වුණාම නිින්ද යන්නේත් නැහැ. ඕකෙම පැටලි හිටියා මේ දවස් ටිකේ. ඒ කියන්නේ දැන් සක්කායයි සක්කාය දිට්ඨියයි අස්මිමානයයි උතන දැන් අපි මොකද්ද මෙතන කියන එකේ මං ලොකු ගැටලුවකට පත් වෙලා හිටියා. ඔය විදිහට උදාහරණ දාද්දා එහෙම හිටියා. ඒ වුණාට මට දැන් ලොකු ගොඩක් විසඳුණා සර්. ඒක මට හරියට හඳුන ගොඩාක් පිං. මේ දවස් ටික මට සෑහෙන්න නිකන් ඔළුව සමහර වෙලාවට හරි අමාරුයි. ඒක මොකද්ද මේ කියලා දැනෙන්නේ. එහෙමයි සර්. හරි මම වටිනවා සර්. යද ගොඩාක් පිං. එතකොට අපි හරි සර් සක්කාය හඳුනා ගන්නයි ඕනේ නේද? හරි, තේරුවන් සරණයි.
සක්කාය පිරිසිඳ දකින්න කියලා නේ බුදු පජානන් වහන්සේ
පෙන්නන. එතකොට සක්කාය දිට්ඨි මේම දුරු වෙනවා.
ඔව්. පිරිසිඳ දකින්න ඇති තාක් කල් අපි අර අපේ මතවලනේ ඉන්නේ, දෘෂ්ටිවලනේ
ඉන්නේ. ලොකු වෙනසක් මට දැන් සර්. මොහොමත්ම සර්ට පි
හොඳයි.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සර්. මේ මට අර මහත්තයා අහපු ප්‍රශ්නේ පොඩි මේ දෙයක් හිතුණා, පොඩි දෙයක් හිතුණා සර්. මේ ඒ කියන්නේ දැන් ඒ මහත්තයා හුවේ පැනවීමයි සකස් වීමයි කෙරෙහිනේ. එතකොට දැන් අපි සකස් වීම කියනකොට හේතු ඇතිවීමෙන් සකස් වීම, අර බල්ලගේ උදාහරණය. ඊට පස්සේ අර සක්කාය, දැන් අපි පැනවීම කියනකොට සර් අපි හැමතිස්සෙම අපේම මංජනාවල් දාන එකනි කරන්නේ. එතකොට අපි එහෙම හිතුවහම මේ ප්‍රශ්නේ ගැන මං හිතුවා ඒක හරිද කියලා සර්. ඒක කොහොමද අපි ඒක තේරුම් ගන්නේ?
හේතු ඇතිවීමෙන් කියන්නේ මොනවද? හේතු
දැන් සර් දැන් අර දැන් බල් දැන් හැමතිස්සෙම සකස් වීම කියන්නේ දැන් අර බල්ලා වතුරට එබෙනකොට ඒ හේතු ටික සකස් වීමෙන් තමයි අපි ඒ දැන් බල්ලා හිතන්නේ ඒ හේතු ටික සකස් වීමෙන් නැවතත් බල්ලෙක් ඇති වුණා කියලා. එතකොට ඒ තත්ත්වෙ නේද සර් අර සකස් වීම කියලා අපි ගන්න ඕනේ ඇත්තටම කියන එකයි මං අහන්නේ ඇත්තටම.
මොනවාද ඒ සකස් වීමේ හේතු කියලා කිව්වේ ඒ සිද්ධි?
ඒ කියන්නේ දැන් බල්ලට දැන් හේතු ටික එනවනේ. ඒ කියන්නේ දැන් 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 බල්ලට
වතුරේ
දැන් බල්ලට දැන් දැන් බල්ලා හිතනවා දැන් හේතු තුනක් සකස් වෙනවනේ බල්ලාගේ දැන් බල්ලට බල්ලාගේ ඇහැයි ඊට පස්සේ විඥානයයි ඒ ඒ තුන සම්බන්ධ වෙනවනේ සර්. බාහිර රූපයක් දැන් බල්ලා හිතේ තියාගෙන ඉන්න රූපයක් තියෙනවනේ ඒ රූපයයි බල්ලාගේ විඥානයයි ඊට පස්සේ බල්ලාගේ ඇහැයි ඒ තුන එකතු වීමෙන් ඒ හේතු තුන සකස් වීමෙන් ඒ ඡායාවක් දකින්නවනේ සර්. බල්ලෙක්ව දකින්නවනේ.
ඔව්.
එතකොට ඒ ඒ
ඔය හිතන හේතු වලින් දැන ඕක සිද්ධ වුණා කියන එක ඊතර වෙන දර්ශනේ නෙමෙයි. ලෝක සිද්ධියක් වෙන හැටි විස්තර කිරීමකට නම් යන්න
පුළුවන්.
මේ හේතු හින්දා මේක වෙනවා.
සකස් වුණා.
ඔව්. ඒ සකස් වීම දකින්නවා නෙමෙයි. ඔය හේතු ටික දැන් හේතු ටික ඉතුරු වෙනවද නැද්ද? ඵලය නම් නැති වෙනවා හේතු ඉතුරු වෙනවා. පටමිටි දෙකෙන් එක පැත්තක් අයින් කරනවා වගේ වැඩ. ඵලය අයින් වෙලා හේතු ටික ඉතුරු වෙලා. ඒ කියන්නේ දැන් ශරීරය කියන එක ඵලය නම් ඕක කෙස්ලෝ නියදත් වල ඉන්නේ ඕක එකතු වුනේ කෙස්ලෝ නියදත් වෙන් කළාට පස්සේ ශරීරයක් යෙදෙන්නේ නැහනේ. ශරීරය ඵලය කියන එක අයින් වුණාට කෙස්ලෝ නියදත් ඉතුරු වුණාද නැද්ද? ඒ ටික ඉතුරු වුණානේ. ඊළඟට අපිට කෙස්ලොන් නියදත් ඵලය කරගෙන ඒකේ හේතු හොයන්න වෙනවා. ආ ඒවා සතර මහා ධාතු. සතර මහා ධාතු තියෙන තැනක කෙස්ලොන් නියදත් පනවගෙන තියෙනවා. ඔන්න දැන් ඒ කෙස්ලොන් නියදත් ඵලය අයින් කරලා සතර මහා ධාතු හේතුව අල්ල ගන්නවා. ඊළඟට සතර මහා ධාතුව කියන එක අයින් කරන්න තව මොකක් හරි කරන්න වෙනවා. බුදු කෙනෙක් පෙන්නන හේතුඵලවල හේතුවට හිත තියලා ඵලය අයින් කිරීමක් නෙවෙයි කරන්නේ.
හරි. එහෙමයි සර්.
මේ දැක්ම තුල ඊතර වීමක් නෙවෙන්න ඕන. දැන් දැන් අරක ලෝකයා හොයන විදිහ ඕක තමයි අපි හොයන්න පුතුදු වෙලා තියන්නේ ඕක. හැබැයි ඒ හොයන විදිහේ මම අයින් වෙනවද? ඕක දැනගන්න මම බල්ලා හැදුනේ මෙහෙමයි කියලා හම්බ වුණේ කාටද?
මට.
මට අන්න ඒ පැත්තට පහරක් වදින්නේ
නැහැ
නේ. මට ඒකාන්තයක් හම්බ වෙනවා. මේක වෙන්නේ මෙහෙමයි කියලා.
ඒකාන්තයක්.
අන්න ඒකාන්තයක් නිත්‍ය ස්වභාවයක් හම්බ වෙනවා. ඒක වෙන්නේ මෙහෙම. ඒක අපේ මතය වෙනවා ඊළඟට. අනේ ඕක ඊළඟට දිට්ඨි නිජ්ජානක්ඛන්තිය පැත්තට යනවා. දිට්ඨිය ඒකාන්තයි. මේක වෙන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මෙහෙම. දිට්ඨි නිජ්ජානක්ඛන්තිය පැත්තට යොමු වෙනවා. දිට්ඨිය ඇත්ත. දිට්ඨිය ඇත්ත. ඒ අපි හිතපු විදිහ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. කියන මට්ටමකට යනවා. සාති භික්ෂුව යමක භික්ෂුවට එහෙම වුණේ එහෙම. යමක හාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ මේ රහතන් වහන්සේ මැරුණායින් පස්සේ ඒ දෙන්නේ නැහැ කියලා. අපිට ඒක ඇත්ත
වගේනේ.
ඒ ඇත්ත වගේ වුණාට අනිත් හාමුදුරුවෝ කියනවා ඔහොම බුදුහාමුදුරුවෝ කියලා නැහැ. රහතන් වහන්සේ මැරුණායින් පස්සේ ඒ දෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඔක පාපී අකුසල දෘෂ්ටිය. ඔක දුරු කරගන්න කියලා අනිත් හාමුදුරුවෝ කියනවා. ඒ වුණාට එයාට ඒක ඒක පේන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේකමයි. අපිටත් ඒකේ ඉන්න හින්දා මම ඒ උදාහරණෙ ඒ යමක සූත්‍රය එහෙම බලනකොට පේනවා ඒවා කොහොමද ඒ උන්වහන්සේට තේරුම් කළේ. එතකොට උන්වහන්සේට ඔක හරිද වැරදිද කියලා නෙමෙයි සරියුත් හාමුදුරුවෝ තේරුම් කළේ. මාර්ග කෘත්‍යයකට යොමු කළා. මාර්ග කෘත්‍යයකට යොමු වෙනකොට තමයි ඔය මේ දෘෂ්ටි ටික අයින්
වෙන්නේ.
අපිට මේක වෙන්නේ මෙහෙමයි කියලා මේ හේතු ටික හම්බ වෙන එකක් නෙමෙයි. ඒක ලෝකයා සාමාන්‍ය කෙනා දකින විදිය. ඒක පෙන්වන්න බුදු කෙනෙක් ඕනේ නැහැ. හිතන්න පුළුවන් කෙනෙකුට හිතන්න පුළුවන්. ඊට වඩා වෙනස් පැත්තක් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ.
තෙරුවන් සරණයි.